ප්‍රසන්න රණතුංග රාජ්‍යමත්තුමා රණවීර සමායම්
මුලාසුන ගරු මන්ත්‍රීතුමනි අධිගරු ජනාධිපති කෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි අයවැය ඉදිරිපත් කිරීමත් ඒ වගේම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි අයවැය විවාද අයවැය කතාව ඉදිරිපත් කිරීමත් ඒකම නිදහස් ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය යෝජනාවට සම්බන්ධව කාරණ වචන කාරණා කීපයක් කරුණු කාරණා කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව මම බේම සතුටට පත් වෙනවා. අපි දන්නවා නිදහසින් පසු රටක් ලෙස මූණ දෙන බරපතලම අභියෝගාත්මක අභියෝග ගණනාවකට මැද්දේ ඉදිරිපත් වුණ අයවැයක් විදිහට තමයි අපි මේ අයවැය සලකන්න පුළුවන්. මේ මානව ශිෂ්ටාචාරය තුළ බරපතල අභියෝගයක් එල්ල කළ කොරෝනා වසංගතය විසින් අපේ රටේ පමණක් නොව මුළු ලොවම වසාගත් පොළොව ඔසවලා පොළොව ගහපු යුගයක මේ වගේ අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ගරු මුදල් අමාත්‍යතුමාට අපේ ගෞරවය අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම අපි ගෞරවයක් විදිහට සලකනවා. කොවිඩ් වසංගතය හමුවේ ලෝකෙම දැවැන්ත අභියෝගයට මුහුණ දෙන සිටින විට එහි ප්‍රතිඵල ඉතා නරක ලෙස බරපතල ලෙස අත්විඳිමින් සිටින විට ඒ වගේම ඉතා දරුණු ආර්ථික අවපාතයක් සහිත රටක් බාරගෙන රට ගොඩනැගීමට ඉදිරිපත් කළ අභියෝගාත්මක අයවැය යෝජනාවලිය ලෙස මෙම අයවැය ඉතිහාසගත වෙනුවත නොඅනුමානයි. ඒ වගේම රට මුහුණදී තිබෙන අභියෝග හමුවේ යථාර්ථවාදී මේ රට ගැන සිතා සමාජයේ දෙස ජන ජීවිතයේ දෙස ඒ වගේම ලෝක ආර්ථිකයේ දෙස ගැඹුරින් අධ්‍යයනය කරමින් පසු ඉදිරිපත් කරපු අයවැයක් විදිහට මෙය අයවැය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ජනප්‍රිය සහ ආකර්ෂණීය යෝජනා නොකදකින්න පුළුවන්. නමුත් මෙම යෝජනා තුළ නිෂ්පාදන ආර්ථික ගොඩනැගෙන ග්‍රාමීය ආර්ථිකයේ නංවන රටේ සෞභාග්‍ය කරා රැගෙන යන සැලසුම් සහිත අන්තර්ගත තිබෙන අයවැය බවට මේ අයවැය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පටු දේශපාලන සහ පුද්ගලික වාසි ආරම්භයා ජනප්‍රිය යෝජනාවලින් තොරව රටේ අභියෝග ජය ගැනීමේ පරමාර්ථයෙන් මෙම අයවැය ඉදිරිපත් කර තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස මම දකිනවා. ඒ වගේම එවැනි නිර්භීත පියවරක් ගැනීම පිළිබඳව ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපගේ ගෞරවය අපි මේ අවස්ථාවේදී පුදු කරනවා. ඒ වගේම අපි දන්නවා 1000 මීට අවුරුදු 43කට කලින් 1977 ගෙනාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපනයන අභිමුඛ ආර්ථිකයක් තමයි අපේ රටට ඉදිරිපත් කළේ ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ එවකට ආණ්ඩුව. ඉතුවේ එදා සිනමාව බණ්ඩාරනායක මැතිනිය ගෙනාපු සංවෘත ආර්ථිකය දේශීය ආර්ථිකය කඩා කප්පල් කළා. මේ ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඉල්ලුමා සැපයුම මත මේ සියල්ල කටයුතු කළ හැකි. ඒ තුළ අපනයනය වැඩි කළා, ආදායම් වැඩි කරන්න පුළුවන් කියන සංකල්ප මේ ආර්ථික ඔස්තාරලගේ ඒ ආර්ථික ක්‍රියාව තමයි ඉදිරිපත් කරේ. අපි දකිනවා ඒ කාල පරිච්ඡේදය තුළම 1977 2002 කාල පරිච්ඡේදය තුළ විතරක් ආර්ථික වර්ධනය වේගයේ පොඩි සුළු වැඩිවීමක් ඇති වුණා. නමුත් 1977 ඉඳන් මේ දක්වාම මේ වසර 43ක කාල පරිච්ඡේදය තුළම මේ රටේ ගෙවුම් ශේෂයත් වෙළඳ ශේෂයත් විශාල සහයව පරතරයත් විශාල එන්න එන්න දිගින් දිගටම වැඩිවීමකට පත් වුණා. ඒ වගේම අපි කියන්න ඕන වගේම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඒ ආර්ථික වර්ධන වේගය අපිට 2009.5% ගේන්න පුළුවන් වුණා. අනිත් සියලු වර්ෂ සෑමයකම විශාල යුද්ධයකට මුහුණ දෙමින් මේ රටේ ආර්ථික අවපාතික මුහුණ දෙන අතරතුර 2008 ආසියානු රටවල් වල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන ගමන් කොටි ත්‍රස්තවාදයට මුහුණ දෙන ගමන් ආර්ථික මරමස්ථාන වලට පහර දෙන අතරතුර ඒ වගේම ඍජු ආයතන ගලා එම නවත්තන තුල එම විදේශ සංචාරව ගලා එම සංචාරකෙන් එම නවත්වෙන අඩුවීම තුල වුණත් අපිට මේ රටේ වර්ධන වේගය ආර්ථික වර්ධන වේගය යම්කිසි ක්‍රමවේදයකට අපිට පවත්වාගෙන යන්න පුළුවන් වුණා. ඒකම ඉන්පසු 2010 2015 කාල පරිච්ඡේදය තුල අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරය දරන කාලේ 2012 9 ආර්ථික වර්ධන වේගයක් අපිට ගෙනෙන්න හැකියාව ලැබුණා. ඒ අභියෝග රාශියක් අපිට තියද්දි එහෙම තිබු ආර්ථිකයක් ඒ වගේම සාම ඒ වගේම අපිට 2009 දී පමණයි අපි ඒ තත්ත්වයට පත් උනේ. ඒ වගේම මේ රටේ විරකයාව එදා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 8.3 ඉඳන් 4.3 දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම විදේශ සංචිත ප්‍රමාණය 2.3 ඉඳන් 8.3 දක්වා විදේශ සංචිත ප්‍රමාණයක් අපි මේ රට ඉතිරි කරනු ලැබුවා. ඒ වගේම ඒක පුද්ගල ආදායම අපි විශාල ලෙස වැඩි කරනු ලැබුවා. ඒකම අපිට හැකියාව ලැබුණා අපේ ආර්ථිකය ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 20 ඉඳන් 80 දක්වා ඉහළ ප්‍රමාණයකට අපිට ගේන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අපිට 2008 දී 4,38,478 තමයි සංචාරකෙන් අපේ ලංකාවට ආවේ. ඒ වුණා 2014 වෙනකොට ඒක 15,27,153 දක්වා 100,248කින් අපිට ඒ වර්ධනය කරන්න හැකියාව ලැබුණා. ඒ ආදායම කෝටි 31,750ක ආදායම කොටස අපිට අය කරගන්න ලැබුණා. ඒ වගේම කොටස් වෙළඳ පොලේ 2008 තිබ්බේ කෝටි 46.4යි 2014 වෙනකොට අපිට කෝටි 141.5ක් අපිට ඒක වර්ධනය කරගන්න පුළුවන් වුණා. මේම තත්ත්වයක් තුළ තමයි අපි 2014 වෙනකන් වැඩ කටයුතු කරේ. අපි හැබැයි 2014 රට බාර දෙන වෙලාවෙත් අපි ඩොලරේ මේ තෙල් බැරලයක මිල US ඩොලර්ස් 110 වගේ තිබ්බේ. නමුත් 2015 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට සමග ජනපාලන ආණ්ඩුව බලයට පත්වෙන වෙත එය ඩොලර් 40 දක්වා ප්‍රමාණයකට අඩු වුණා. ඒ ලැබුණ ප්‍රමාණය ඩොලර් බිලියන 3000කට කෝටි 3000කට වඩා වැඩි ප්‍රමාණයක් කෝටි 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවට රටට ඉතිරි කර ගැනීමට හැකියාව අවස්ථාව අපිට එදා උදා වුණා. ඒ වගේම 2016 4.0 ආර්ථික වර්ධන වේගය 5% වෙනුණා. විරකියාව 7% අඩු වුණා. කොටස් වෙළඳ පොළ 5% වැටුණා. එදා 2015 5.5%කට අලාභයක් සිදු වුණා. ඒ වගේම 2009 ඒ වගේම තමයි 9.7%ක එකක් අර්ථ වුණා. ආර්ථික වර්ධන වේගය අපි එදා 6.7 7.3ක ආර්ථික වර්ධන වේගයක් දෙනකොට අපිට 2019 අපි බාර ගන්නකොට 2.3ක ආර්ථික වර්ධන වේගයකින් තමයි අපිට බාර දුන්නේ. අපි එදා මුකුත් අපේ මේ රටේ මේ වගේ ගෝලීය වසංගත කිසි දෙයක් තිබුණ නැහැ. මේ රටේ ආර්ථිකයේ ශස්ත්‍රවාදය තිබුණ නැහැ. මේ රටේ ඒකීය රටක් තුල සියලු දෙනාට ජීවත් වෙන්න පුළුවන් ඒ පරිසරයක් අපි නිර්මාණය කළ දුන්න යුගයක වුණත් මේ ජාපාන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ මාක් කෙරුවාවල් තුල මේ රටේ ආර්ථිකයේ විශාල ලෙස එදා ඇද දැමුවා. ඒක පුජ්‍යල ආදායම 2019 දී ඩොලර් 227කින් පහළලුන් ලැබුවා. ඒ වගේම අපි කියනවා අපි 2002 2005 අපි ණය ගද්දී ඩොලර් 2000ක් අපි බිලියන 2000ක් අපි ණය තිබ්බා. 7400 දක්වා 2019 පහළ වෙනකොට අපිට අවුරුදු ඒ 10 කාල පරිච්ඡේදය තුළ අපි ණය ආරම්භ තිබුණා ඩොලර් 5000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපි ඒ 5000 ප්‍රමාණය හයට පේන ඇඟට දැනෙන දැවැන්ත සංවර්ධනයක් අපි ඇති කරා. අපිට අදටත් අධිවේගී මාර්ග පාඩුවේ කියන්න බෑ කාටවත්. ඒවා ලාභ ලබන ආර්ථික ආදායම් මාර්ග ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම නොරොච්චෝල තාප බලාගාරය මෙගා වෝට් 3900කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය වෙනවා. ඒ තුළින් විශාල ආදායමක් අපි ඒ ණය ගෙවලත් අද ලාභ ලබන තත්ත්වයකට අපේ රට පත් වෙලා තියෙනවා. මේ වගේ අද ඊයින් පස්සේ 2015 අපි 2019 බාර ගන්න විට US ඩොලර්ස් බිලියන 13,031 දක්වා අපේ රට ණය උගුලකට අසු කරලා අපේ රටේ ඇති සංවර්ධනයක් නැති කරලා මහා බැංකුව බැඳුම්කර වංචාව සිදු කරලා අද මහා බැංකුවේ වංචාවේ ඒ මුදල් ගන්නකොට අද කිඹුල් කඳුළු එළනවා. අද ඒ පිළිබඳව
හරි රාජ්‍යමත්තුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
වේදනාවෙන්
තව විනාඩි දෙකක් තියෙනවා.
විනාඩි 10ක් තියෙනවා. ඒකේ විනාඩි 2-3ක ප්‍රමාණයක් අපිට ගන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ රටේ තත්ත්වයක තමයි අපි බාරගත්තේ. ඒ නමුත් අපි කොරෝනා වසංගතයට අපි දින 52 කාල පරිච්ඡේදයට ආණ්ඩුව බාර අරන් මේ වසංගතයට මූණ දෙන්න වුණා. අපි මේ වසංගතය අමුවේ මේ ලෝකේ 10 දෙනා අතරටපත් වුණා. එන්නත් කරන යතින් අපි ඉදිරියට ආවා. ඒ හැකියාවට බිලියන අපි 500කට වඩා වීදම් කරා. ඒ තුල අපෙන් කොරෝනා වසංගතය නිසා අපිට ලැබුණු පාඩුව කෝටි 1600කට වඩා වැඩි වෙනවා. අද මහලකෝඩ කෑ ගහනවා. රට අපේ නින තරුණියන් රට දාලා පිටරට යනවා කියලා අපි කියනවා. එදා තමුන්වාසලා විපක්ෂීලා මොනවද කිව්වේ? රට විරුවංග ඡන්දෙට ගෙන්න ගත්තා. නමුත් ඔවුන් ගැන බලන්නේ නැහැ කියලා. අපි 150,000කට වඩා වැඩි ප්‍රමාණයක් එදා අපි රට විරුවංග අපි මේ ගෙන්නලා ලංකාවේ ගෙන්නලා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතභාවයට පත් කරා. ඔවුන් අද නැවත වරක් ඒ රට විරුවෝ රටේ දේශය අපේ පේෂණ ටික අපිට ලංකාවට ලබා දෙන්න, අපේ ආදායම් ටික අපිට ලංකාවට ගෙන එන්න ඔවුන් නැවත පිටරට ගිහිල්ලා ඒ අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඩොලර් ටික යවනකොට අද එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව කිඹුල් කඳුළු වෙන්න පිළිබඳව අපි බෙහෙවින් කනගාටුවට පත් වෙනවා. ඒ පිළිබඳව
ගරු ඇමතුමා කැටියෙන් අවසන් කරන්න
අපිට විනාඩි දෙකක් දෙන්න. ඒ වගේම අද අපි කියනවා සුරක්ෂිත ආහාර වේලක් ජනතාව උරුම කිරීම සඳහා කියන රජයේ අවංක උත්සාහය රසායනික පොහොර වලට අපි පෙර වසර වලට සාපේක්ෂව අපිට පොහොර දෙන්න තිබ්බා. අපිට ඒක අපිට කරන්න හැකියාව ලැබුණා. අපිට දෙන්න ඕන පුළුවන්. නමුත් අපි කවදාවත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නෑ. අපි කිව්වේ සුරක්ෂිත ආහාර වේලක්. අපි වසවිස තොරින් ආහාර රටක් ආහාර මේ කුෂකර්මාන්තයක් කියන ඒ සංකල්පය තුළ ඉඳන් තමයි කතා කරේ. ඒ සංකල්ප අපි විතරක් නෙමෙයි කතා කරේ, ජනතා විමුක්ති පෙරමුණ කතා කරා, එක්සත් ජාතික පක්ෂය කතා කරා.
කෙටි අවසන් කරන්න
විනාඩි දෙකක් දෙන්න. ජනමන්තුවා
ගරු ඒෂා
සංකල්පය අපි ඉදිරියට ගෙනියනවා. යම් කිසි අඩුපාඩුවක් වුණොත් ඒ ඉන්න ගොවියන්ට අසාධාරණයක් වුණොත් ඒවට අවශ්‍ය කරන සහන අපි ලබා දීලා අපි ඒ වසවිසෙන්තර සමාජයක් කරන්න වෙනවා. අද පෞගේ අවුරුදු දෙකට මේ කොරෝනා වසංගතය නිසා මියගේ සංඛ්‍යාව විනාඩි දෙකක් දෙන්න. සංඛ්‍යාව 14,000යි. නමුත් වර්ෂයකට මේ මේ වසං වකුගඩු රෝගය නිසා මේවා ශරීර ගත වීම තුළ අද 30,000කට ආසන්න ප්‍රමාණයක් වර්ෂයකට ජනතාව රෝගීන් තත් බවට පත් වෙනවා. ඒ තුළ ඒ වගේම 16,000 විතර වර්ෂයකට කොරෝනා වසංගතය නෙමෙයි මේ වකුගඩු රෝගයෙන් මිය යනවා. හැබැයි පෞගේ ආණ්ඩුව නම් ඒවට කැමති වුණා. මොකද බහල බෙහෙත් මේ රටේ ජනතාවට ගෙනල්ලා දීලා ඒ තුළින් හිටපු සුවපති නැත්තම් සෞඛ්‍ය කැමති නැවුකත් එක තමයි කරේ. අපි ඒ බවර අවශ්‍ය නැහැ. විටින් විට ක්ෂණිකව මිලදී ගැනීම කියලා මිලදී අරගෙන මේ රටේ සෞඛ්‍ය ඖෂධ මාෆියාවක් ඇති කරා. මේ නිසා අපි ඒව කවදාවත් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ නිරෝගීවත් සම්පන්න පිරිසක් මේ රටේ නිර්මාණය කරන්න. අපි හිතනවා අපි විශ්වාස කරන්නේ අපි මේ රටේ ස්වන් උත්පාදන ආර්ථික ක්‍රමයක් තුළ අපේ රටේ ජීවන තත්ත්වය නිසා ලංගන්න. ඒ තුළ තමයි ග්‍රාම සේවා වසම් 14,021කටත් ඒ වගේම පළාත්සභා පළාත්පාලනාතර කොට්ටාස වලටත් ඔවුන්ගේ සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළා. ඒ තුළ
අපි කරන්න
මොකද අපි
අවසන් කරන්න
යම් කිසි වෙලාවක එක බෝම්බයයි ගහන්න ඕනේ සේවා ආර්ථික කඩාවැටෙන්න පුළුවන්. නමුත් අපි ඊට වඩා විශ්වාස කරනවා මේ ජනයාගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළා.
ඒ පවුල ශක්තිමත් කිරීම තුළින් ගම ශක්තිමත් කළා ගම ශක්තිමත් කිරීම තුළින් රට ශක්තිමත් කළා ස්වයං පෝෂිත ආර්ථික රටාවක් තුළ අපේ ඉදිරි ආර්ථිකය අපි සංවර්ධනය කරා ගෙන යනවා කියන එක බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා
ස්තුතියි ස්තුතියි ගෞරව සුරේස් වඩිවේල් 13
නිමිටකට ගෞරවනීය සභේ තලගෙන ඉදන්ගෙන නැති කොණ්ඩකන්ද උරුපින අවර්ගලේ 2022 ஆண்டு வரவு செலவு திட்ட குறுநிலை விவாதத்திலே என்னுடைய தொப்புள்கொடி உறவுகள் சார்பாக மறை மக்கள் சார்பாக இங்கு ஒரு சில விடயங்களை பேசுவதற்கு இந்த உயர் சபையிலே சந்தர்ப்பம் கிடைத்ததற்கு நன்றி என்னுடைய மக்களுக்கும் நன்றி 2022 ஆண்டு வரவு செலவு திட்ட உரையை கேட்கும்போது நான் சார்ந்த சமூகம் என்னுடைய மறை மக்கள் சார்பாக நாங்கள் சிந்தித்து பார்க்கும்போது இதில் மலையக மக்கள் சார்பாக எந்த விதமான விடயமே முன்பட வைக்கவில்லை. இந்த அபிவிருத்திகள் அனைத்தையும் அனுபவிப்பதற்கு மனிதர்கள் உயிரோடு இருக்க வேண்டும். மனிதர்கள் உயிரோடு இருந்தால்தான் மக்கள் உயிரோடு இருந்தால்தான் இந்த வரவு செலவு திட்டத்தில் இருக்கின்ற அபிவிருத்தியை அவர்கள் அனுபவிக்கலாம். இன்று இந்த நாட்டிலே அத்தியாவசிய பொருட்களுடைய விலையேற்றம் அனைத்து பொருட்களும் இந்த ஓரிரு வருடத்திலே 2-3 மடங்காக அதிகரித்திருக்கின்ற சூழ்நிலையிலே பெருந்தோட்ட தொழிலாளருடைய 1000 ரூபாய் சம்பளத்தை வைத்து பந்து விளையாடி கொண்டிருக்கின்ற சந்தர்ப்பத்திலே அந்த 1000 ரூபாய் சம்பள உயர்வுடைய வர்த்தமானி பிள்ளையையும் கிள்ளிவிட்டு தொட்டிலையும் ஆட்டினது போல ஒரு நிகழ்வாக நான் காண்கின்றேன். அப்படி இருந்த சூழ்நிலையிலே இன்னைக்கு அந்த மக்களுக்கு எந்தவிதமான நிவாரணமும் இல்லாமல் 500 மில்லியன் வீடமைப்பு திட்டம் 3 வருடத்திற்கு 3 வருடத்திற்கு 500 மில்லியன் அப்பொழுது ஒரு வீடு சராசரியாக 15 லட்சம் வைத்த முடியுமானால் 110 வீடு ஒரு வருடத்துக்கு 110 வீடு 3 வருடத்துக்கு 330 வீடுகள் 330 வீடுகளை அமைத்து 3 வருடத்தில் மலையகத்திற்கின்ற அனைத்து தொடர் வீடுகளையும் இல்லாமலாக்கி விடுவோம் என்பது கேட்கும்போது கேலிக்கூத்தாக இருக்கின்றது. தொழில் வாய்ப்பு இன்றைக்கு அரசாங்க உத்தியோகஸ்தருடைய நிலைப்பாடு வெளிப்படையாக அரசாங்கத்தால் கூறப்பட்டிருக்கிறது. அப்போது மலையகத்திலே படித்த இளைஞர்களுடைய எதிர்காலம் என்ன, அவருடைய அரசாங்க நியமனங்கள் சம்பந்தப்பட்ட விடயம் என்ன, எவ்வாறு மலையகத்திலே நாங்கள் கல்வியில் ஒரு புரட்சியை ஏற்படுத்தப் போகின்றோம், அந்த கல்வி புரட்சிக்கு இந்த வரவு செலவு திட்டத்திலே என்ன நிதி ஒதுக்கப்பட்டிருக்கிறது, மலையகத்திலே தனியான பல்கலைக்கழகம் ஒன்று அமைக்கப்படும் என்று கூறி ஆட்சிக்கு வந்தவர்கள் அந்த பல்கலைக்கழகத்துக்குரிய நடவடிக்கைகள் என்ன, அதற்கு ஏன் அதற்குரிய நிதியை ஒதுக்கவில்லை, இவ்வாறான பல பிரச்சனைகளுக்கு நாங்கள் கிளை கேள்விகளை எழுப்ப வேண்டியவர்களாக தள்ளப்பட்டிருக்கின்றோம். மலையக வைத்தியசாலைகள் கொரோனா நோய் தொற்று டெங்கு பரவல் மலையகத்திலே மண் சரிவு இன்னொரு அண்ண பிரச்சனைக்கு இன்றைக்கு மலையக மக்கள் முகங்கொடுத்துக் கொண்டிருக்கின்ற சூழ்நிலையிலே மலையக பகுதியில் இருக்கின்ற வைத்தியசாலையுடைய அபிவிருத்தி முழுமையாக நிறுத்தப்படுது மட்டுமல்ல எந்தவிதமான ஒரு நிதியுமே ஒதுக்கப்படவில்லை. இந்த மலையக மக்களுடைய வைத்தியசாலைகள் அதனை அபிவிருத்தி செய்வதற்கு அதை தமிழ் பேசக்கூடிய உத்தியோகஸ்தர்களை குடும்ப உத்தியோகஸ்தர்களை தாதிமார்களை நியமிப்பதற்கு வைத்தியர்களை நியமிப்பதற்கு எந்தவிதமான நடவடிக்கையும் காணவில்லை. வீதி சம்பந்தமாக பேசுகின்றோம். நாங்கள் எங்கள் ஆட்சி காலத்திலே நான் என்னுடைய மாவட்டத்திலே ஆரம்பிக்கப்பட்ட அனைத்து வீதிகளும் அப்புத்தலை பிரதேசத்திலே தங்கமலை தோட்டத்திலே ஆரம்பித்து வைணவத்தோடு தங்கமலை ஆரம்பித்து இதழ்வசன வழியாக செல்கின்ற பாதை அந்த பாதை ஆரம்பித்து இடைநடுவில் நிறுத்தப்பட்டிருக்கின்றது. அந்த பிரதேசத்தில் வாழ்கின்ற மக்கள் அந்த பாதையில் செல்லவும் முடியாமல் வேறு வழி இல்லாமல் தவித்துக் கொண்டிருக்கிறார்கள். லுணுகரை பிரதேசத்திலே அடாவத்த பாதை நான் ஆரம்பிக்கப்பட்ட அடாவத்த பாதை இடைநடுவில் நிறுத்தப்பட்டிருக்கின்றது. மடுசீம பிரதேசத்திலே மாதோவில் இருந்து லுணுகலைக்கு சம்பந்தப்படுத்தப்பட்டிருக்கின்ற அந்த பாதை இடைவெளியை நிறுத்தப்பட்டிருக்கிறது. ஆக இவ்வாறு துன்பப்பட்டு வஞ்சிக்கப்பட்டு இருக்கின்ற மக்களுக்குரிய இடநடுவிலே அபிவிருத்தி நிறுத்தப்பட்டிருக்கின்ற வேலை திட்டங்களை நிவர்த்தி செய்வதற்கு எந்தவிதமான அபிப்பிராயங்களும் இந்த வரவு செலவு திட்டத்திலே காணக்கூடியதாக இல்லை. உடனடியாக அதனை நிவர்த்தி செய்ய வேண்டும். நிவர்த்தி செய்யாத பட்சத்தில் அங்கு வாழ்கின்ற மக்களுடைய நிலைமை மிகவும் கேள்விக்குறியாக இருக்கின்றது. ஆகவே இந்த 2022 ஆண்டு வரவு செலவு திட்டம் மலையக மக்களை பொறுத்தவரை 3 வருடத்தை மையப்படுத்தி கூறப்பட்டிருக்கிறது. ஆக இந்த 3 வருடத்திலையும் இந்த இந்த மலைய மக்கள் இவ்வாறு சவால்களுக்கு முகம் கொடுக்க போகின்றார்கள். இன்னைக்கு 1000 ரூபாய் சம்பளம் இன்னைக்கு நீதிமன்றத்திலே அங்கு நீதிமன்றம் தேங்கி கிடக்கின்றது. இங்கு அதற்குரிய சரியான முடிவை அரசாங்கம் எடுக்காமல் தடுமாறிக்கொண்டிருக்கின்றது. முடிந்து முடியாமல் பார்த்துக் கொண்டிருக்கின்றார்கள். ஆகவே இந்த வாழ்க்கை செலவு சம்பந்தமாக, அத்தியாவசிய பொருட்கள் விலையேற்றம் சம்பந்தமாகவும், மலையக பெருந்தோட்ட மக்களுடைய அவர்களுடைய வருமானம் சம்பந்தமாக பார்க்கும் போது மிகவும் ஒரு சூழ்ச்சிகரமான ஒரு நிலைமையை நாங்கள் காண்கின்றோம். இன்றைக்கு மலையகன இங்கே சில பேர் பேசிக் கொண்டிருந்தார்கள், நாங்களும் கேட்டுக் கொண்டிருந்தோம். விதண்டாவாதம் பேசிக் கொண்டிருந்தார்கள், அடுக்கு மொழியிலே பேசிக் கொண்டிருந்தார்கள். அடுக்கு மொழியாகவும் இருக்கலாம், விதண்டாவாத வார்த்தை விகிதாசார சம்பந்தமாக இங்கு சில அமைச்சர்கள் குறித்து கூறிக்கொண்டிருந்தார்கள். விகிதாசாரம் சம்பந்தமான விதண்டாவாதம் இருக்கும் போது அடுக்குமொழியிலே பேசும் போது நடைமுறையிலே சாத்தியப்படக்கூடிய விடயத்தையும் நாங்கள் சிந்திக்க வேண்டும். ஆகவே இன்று இந்த மலையகத்தை வாழ்கின்ற மக்கள் என்றவுடன் அனைவருக்கும் மனதிற்கு வருகின்ற தோட்டத்தொழிலாளர், மலையகத்தில் வாழ்பவர்கள் அனைவரும் தோட்டத்தொழிலாளர் அல்ல. இன்னைக்கு 15 லட்சம் மக்கள் வெறுமனே 147,222 மக்கள் மாத்திரம்தான் இன்னைக்கு தோட்ட தொழிலாளி. ஆனா இங்க இருப்பு மலையகம், மலையகம் எங்களுடைய தாய்நாடு, மலையகம் எங்களுடைய இருப்பு. ஆகவே இந்த மலையகத்துக்கு தனியான அந்தஸ்து, அந்த சமூகத்துக்கு தனியான கௌரவம், அந்த சமூகத்திற்கு மானம் மரியாதையும் இருக்கின்றது. உழைத்து வாழ்பவர்கள், இந்த நாட்டிற்கு எந்த வகையிலும் சங்கடத்தை கொடுக்காதவர்கள். இந்த 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 வரவு செலவுத்துல கூட கூறப்பட்டது, மலைய மக்கள் இந்த நாட்டுக்கு எந்த பிரச்சனையும் நிச்சயமாக அவர்கள் உழைத்து வாழ்பவர்கள், ஆனால் அவர்களுடைய உழைப்புக்கேற்ற ஊதியம் கிடையாது. இதுதான் இங்க உள்ள பிரச்சனை. அவர்கள் அங்க பெருந்தோட்ட கம்பெனிகளுடைய அடாவணித்தனம், அதுக்கு இங்கு முற்றுப்புள்ளி வைக்கவில்லை. இந்த வரவு செலவு திட்டத்திலே தோட்ட தொழிலாளருடைய காணிகள் பகிஷ்கரிக்கப்பட்டு அவர்களை தோட்டத்தில் இருந்து வெளியேற்றும் நடவடிக்கைகள், பெருந்தோட்ட கம்பெனிகள் போலீஸ் நிலையத்துக்கு சென்று மக்களை வஞ்சிப்பது, குறிப்பாக உங்களுடைய மாவட்டத்திலே கண்டி மாவட்டத்திலே கலபட மவுஞ்சின் தோட்டத்தினுடைய நிலைமை என்று இன்று வரை ஜேஇடிபி ஜனவசுமை கீழ் இருக்கின்ற தோட்ட தொழிலாளருக்கு கடந்த மாத சம்பளத்தை வழங்கவில்லை. கடந்த மாத சம்பளம் அரசாங்கத்தின் கீழ் நேரடியாக இயங்குகின்ற ஒரு ஸ்தாபனம் ஜேஇடிபி ஜனவசுமை, ஆனா அந்த தோட்ட தொழிலாளருக்குரிய சம்பளம் இன்று வரை கொடுப்படவில்லை. பாடசாலை ஆரம்பித்திருக்கின்றது, அந்த பிள்ளைகள் பாடசாலைக்கு செல்ல முடியாத நிலைமையில் இருக்கின்றார்கள். இன்னைக்கு அதுக்குரிய இன்னைக்கு அரசாங்கத்துடைய தலைவர், அதனுடைய தலைவர் ஜெயலலிதா தலைவர், அரசாங்க தலைவர், அரசாங்க அமைச்சின் கீழ் வருகின்றது. அதற்குரிய நடவடிக்கையை நாமல் சிந்திக்காமல் நாங்கள் வரலாறு பேசிக் கொண்டிருக்கின்றோம். ஆகவே மிகவும் கவலையாக வேதனையாக இருக்கின்றது. இந்த வரவு செலவுத்திட்டத்தை பார்க்கும் போது பாதை அபிவிருத்தி நாவலப்பட்டி பிரதேசத்திலே மலையகத்திலே நாவலப்பட்டியை தொடங்கி நாவலப்பட்டி இம்பல்பட்டி வழியாக போகில் தடியன்லன கட்டபூலா கொலப்பத்தன குயின்ஸ்பரி தெல்பெத்த இந்த பிரதேசத்தை முழுமையாக அங்கு பத்தனை சந்தியை சென்று அடையக்கூடிய அந்த முழுமையான பாதை பல வருடங்களாக இன்னைக்கு சுற்றுலாத்துறை ஊக்குவிக்கக்கூடிய அனைத்து நீர்வீழ்ச்சிகளும் அனைத்து விடயங்களும் அங்கு இருந்து கூட இந்து சமயத்திலே குயின்ஸ்பரி தோட்டத்தில் நமநாதர் ஆலயம் போன்ற பல வரலாற்று சான்றுகள் இருக்கின்ற அந்த பாதை இன்னைக்கு பல தசாப்த காலமாக முழுமையாக அரசாங்கம் எந்தவித அபிவிருத்தி இல்லாமல் முழுமையாக அந்த பாதை இன்று முடக்கப்பட்டு அந்த பாதை சீர் செய்யாமல் இருக்கின்றது. ஏன் அந்த பாதையை சீர் செய்ய முடியாது? நாவலப்பட்டியிலிருந்து பத்தனை வழியாக இருக்கின்ற ஒரே ஒரு மாற்று வழி அது மாத்திரமே. நாவலப்பட்டி எட்டன் வழியாக செல்லும் பாதையில் எந்தவிதமான பிரச்சனை ஏற்பட்டாலும் ஒரு மாற்று வழியாக அமைந்திருப்பது அந்த வழி மாத்திரம். அந்த பாதை முழுமையாக நிராகரிக்கப்பட்டிருக்கின்றது. ஆகவே இந்த வரவு செலவு திட்டங்கள், இவ்வாறான வேலைத்திட்டங்கள், பல தோட்டங்கள், பல்லாயிரக்கணக்கான மக்கள் நன்மையடையக்கூடிய அபிவிருத்திகளை உள்ளடங்கி இருக்க வேண்டும். இன்னைக்கு கைத்தொழில் பேட்டைகள் மலையகத்தில் ஆங்காங்கே தொழிற்சாலை மூடப்பட்டிருக்கின்றது.
பெருந்தோட்டமா கேமத்தி நாங்கள் பார
கியண்டா
கியண்ட முகத்துக்கு அப்படி ஹதல தேனா ஒவ்வொருமா பாரக்கியன கியோ பார வகால அதன்னே கிட சம்பந்திக்கிறே கியண்ட முகத்தை அப்படி ஹதல தேனா
ஏமத்துமா இக்க நாவலப்பிட்டியே நகர இந்தலா பத்தன ஜங்ஷன் கிட்ட ஏகதமாய் கர்வ எமத்துமா மே நுவரலிய ஹெட்ன கிட்டையான மார்கெட்ட வென விக்கல்பாக்னே ஏ பாரதமாய் தியன்னே எத்தோட ஏ பாரதமா இஸ்ரா திமுனை இட்ட பஸ்தமா அலுத் பாராலாம் எமத்துமா கர்வத்துவங்க சத்துடம ஸ்தூத்தியம் தரோ எமத்துமாட்ட நாவலப்பிட்டியே கடியன்லேன கெட்டபுல ஆரா பத்தன அந்தியட்டேனோ
கிலோமீட்டர் கியத்தினோ மந்துவா
கிலோமீட்டர் எத்தனை எத்தி දාටක් ඇති ගරමතුමා මම වැරදි නැත්තා approximately 18 kilometers thank you very much බොමස්තුති ගරමතුමා බොමස්තුති ගරමතුමා ආගමේ අන්ද ප්‍රදේශ මක්කල් සාර්බාහක ගෞරව ජොන්සන් ෆ්‍රෙන්ඩෝ අමචනලක නන්දි තෙරිවිත් කොල්කන්රේ ஆகவே இவ்வாறு நடவடிக்கைகள் இருக்க வேண்டும் இவ்வாறு நடவடிக்கை வரவேற்கத்தக்கது ஆகவே என்னுடைய தொப்புள்கொடி உறவுகள் சார்பாக இன்றைக்கு அந்த பெருந்தோட்ட கம்பெனிகளால் மூடப்பட்டிருக்கின்ற தொழிற்சாலைகள் தொழிற்சாலைகளை கைத்தொழில் பேட்டையாக மாற்றி மலையக இளைஞர்களுக்கு தொழில் வாய்ப்பை பெற்றுக் கொடுக்கக்கூடிய ஒரு சந்தர்ப்பம் இருக்கின்றது ஒரு சந்தர்ப்பம் இருக்கின்றது ஆகவே அந்த தொழிற்சாலைகள் எல்லாம் அரசாங்கத்தினுடைய நேரடி சொத்துக்கள் ஆனால் இந்த பெருந்தோட்ட கம்பெனிகள் அந்த தொழிற்சாலைகளாக மூடி அவை அனைத்தும் அபண்டன்ட் முழுமையாக கைவிடப்பட்ட நிலைமையில இருக்கின்றது அந்த தொழிற்சாலைகளிலே பல கைத்தொழில் பேட்டைகளை ஆரம்பித்து இன்றைக்கு பல வேலை திட்டங்களை மத்திய விமான நிலையம் அங்கு இருக்கின்றது அதே போன்று அம்பாந்தோட்ட துறைமுகம் இருப்பதனால் இந்த மலையத்தில் மதுரை மாவட்டத்தில் இருக்கின்ற மற்ற மலையத்தில் ஆங்காங்கே மூடப்பட்டிருக்கின்ற இந்த தொழிற்சாலைகளை கைத்தொழில் பேட்டைகளை ஊக்குவிக்கக்கூடிய விடயங்கள் எல்லாம் இருக்கின்றன ஆகவே அவையெல்லாம் உள்வாங்கப்படும் போது ஒரு பொருளாதார சக்தியை எமது மக்களுக்கு வழங்கக்கூடியதாக இருக்கும் ஆகவே கல்வியிலே புரட்சி கல்வியிலே புரட்சி ஏற்பட வேண்டும் என்றால் நிச்சயமாக மலையகத்திலே பல்கலைக்கழகம் ஒன்று அங்கு வர வேண்டும் அந்த தேவை அங்கு இருக்கின்றது அது மட்டுமல்ல மலைய மக்களுடைய வாழ்வில் ஒரு மாற்றம் ஏற்பட வேண்டும் என்றால் இந்திய அரசாங்கத்தால் வழங்கப்பட்டிருக்கின்ற வீடமைப்பு திட்டங்களுக்குரிய உட்கடைப்பு வசதிகளை அமைத்துக் கொடுக்க வேண்டும் அதே போன்று மலையக பாடசாலைகளிலே இன்று திறமையான மாணவர்கள் சிறந்த பெருமையர்களை பெற்று இன்று எங்களுடைய சமூகத்திற்கும் இந்த நாட்டுக்கும் பெருமை பெற்றுக் கொடுத்திருக்கின்றார்கள் அது மட்டுமல்ல இந்த விளையாட்டுத் துறையிலும் கூட மலைய இளைஞர்கள் இந்த நாட்டுக்கு பெருமை பெற்றுக் கொடுத்திருக்கின்றார்கள் ஆகவே கடந்த மாதம் இந்தியாவிற்கும் இலங்கை இராணுவத்துக்கும் நடைபெற்ற வாலிபால் மேட்ச் பழங்குடியில் நடைபெற்ற வாலிபால் மேட்சில் வேவசை தோட்டத்தை சேர்ந்த ஒரு இளைஞருடைய திறமையான விளையாட்டின் காரணமாக இந்த இலங்கை ராணுவ அணி வெற்றி பெற்றிருக்கின்றது ஆகவே விளையாட்டுத் துறையிலும் சரி கல்வியிலும் சரி விவசாயத்திலும் சரி அனைத்து துறை இந்த நாட்டினுடைய பொருளாதாரம் அந்நிய செலாவணி அனைத்திலுமே தம்மை முழுமையாக அர்ப்பணித்து இந்த நாட்டிற்காக 5-6 பரம்பரையாக வாழ்ந்து கொண்டிருப்பவர்கள் இந்த மலையக மக்கள் ஆகவே அந்த மக்களுக்கு விசேட கவனத்தை இந்த வரவு செலவு திட்டம் மூலமாக திருப்பியிருக்க வேண்டும் அவர்கள் சம்பந்தமாக பலதரப்பட்ட அபிவிருத்தி வேலைத்திட்டங்களை இதிலே அபிவிருத்தி செய்திருந்தால் வரவேற்கத்தக்கதாக இருக்கும் என்பதுதான் என்னுடைய யோசனை ஆகவே இந்த அதே போன்று மதுரை மாவட்டத்திலே சிம்யாபுரம் கிராமத்திலே அங்கு வாழ்கின்ற முஸ்லிம் மக்களுடைய சுகாதார வசதி அவருடைய பாதை வசதி அதே போன்று அவருடைய பாடசாலை வசதி எல்லாம் முழுமையாக அபிவிருத்தி செய்ய வேண்டிய ஒரு கட்ட நிலைமை ஏற்பட்டிருக்கின்றது பங்கரகம பிரதேசத்திலிருந்து சிம்யாபுரம் வரைக்கும் வாழ்கின்ற சிறுபான்மையாக வாழ்ந்து கொண்டிருக்கின்ற என்னுடைய மாவட்டத்திலே முஸ்லிம் மக்களுடைய அபிவிருத்தி சம்பந்தமாகவும் கவனம் செலுத்த வேண்டிய நிலைமை ஏற்பட்டிருக்கிறது சிலர் இதிலே மத கலவரங்களையும் இனக்கலவரங்களையும் ஏற்படுத்தி சில தீய சக்திகள் கொலையான வழிக்கு இந்த சமூகத்தை இட்டு செல்ல முயற்சி செய்கிறார் ஆகவே மலையக மக்கள் சார்பாக மீண்டும் இந்த உயரிய சபையை நான் கேட்டுக்கொள்கின்றேன் அவர்கள் சார்பாக இந்த அரசாங்கம் இந்த நாடு இந்த நாட்டில் உள்ளவர்கள் விசேட கவனத்தை செலுத்த வேண்டும் என்பது என்னுடைய தாழ்மையான வேண்டுகோளாக இருக்கின்றது நன்றி
ஹானரபிள் சிறிபால கம்லத் யூ ஹேவ் 8 மினிட்ஸ்
மூலாசனி சிட்ன கரு மந்திரி துமணி திதா சிசி தேக்க மே அயவே வேணுவேன் අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඉතාම සතුටුපත් වෙනවා. ඒ වගේ මම පැහැදිලිව කියන්න ඕන මම මේ කතාවලට අහගෙන හිටියාම මට මතක් වුණේ මේ විපක්ෂයේ සමහර අය නැවතත් ඉපදිලාද කියන එක තමයි අහන්න තියෙන්නේ. දැන් සමහරව කිව්වා අවුරුදු දෙකක් අතිගරු ජනාධිපතිතුමා පත් වෙලා තාම මොකද මේ රටේ වැඩ කටයුතු මේ බඩු මිල වැඩි වෙනවා මේ ගැන තමයි කතා කෙරුවේ. හැබැයි පැහැදිලිව කියන්න ඕන අතිගරු ජනාධිපතිතුමා පත් වෙලා 2019 නොවැම්බර් මාසේ මේ රට බාරගත්තට පස්සේ මාර්තු 21 වෙනිදා වෙනකොට මේ රට වහන්න සිද්ධ වුණා. තාමත් කොවිඩ් වසංගතයත් එක්ක මේ රට වහලා තියෙන්නේ. අපි ලෝක වසංගතයේ ඒ ගෝලීය ආර්ථිකය දිහා බැලුවත් ඒ දියුණුවේ කියන රටවල ඒ අනිත් රටවල ඒ රටේ සේවකයෝ අයින් කරනවා, පඩි අඩු කරනවා, ඒ රටවල් දෙවන්ත විදියට වැහුවයි පමණක් නෙමෙයි ඒ මිනි කඳු ගොඩගෙන තත්ත්වයට පත් වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම එවැගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මැදිහත් වීමත් එක්ක මේ රටේ කොරෝනා වසංගතය පාලනය කරගන්න මේ රටේ ජනතාව බේරගන්න පමණක් නෙමෙයි මේ වෙනකොට 70%කට වැඩිය මේ එන්නත දීලා මේ රට නැමතත් විවෘත කරලා මේ රට සංවර්ධනය කරන්න හැකියාවද ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අයවැයේදී අද මොනතරම් අමාරුකම් තිබ්බත් මේ රටේ සංවර්ධනයටත් ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න තමයි මේ රටේ මේ 2020 අයවැය සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමට ඒ වගේම අග්‍රමාත්‍යතුමා රජයේ විදියටත් බැසිල් රාජපක්ෂ අපේ ගරු ඇමතිතුමාට මම මගේ ගෞරවනීය ස්තුතිය මම පළමුවෙන්ම පිරිනමනවා. මේ රටේ ගම හදලා රට හදන මේ සංකල්පයත් එක්ක මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන. ඒ විතරක් නෙමෙයි අපි බලන්න ඕන ග්‍රාමීය සංවර්ධනය මෙන්ම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම පදනම් කරගෙන කොතරම් අසීරු තත්ත්වයක වුණත් සමාජයේ සහන ලැබිය යුතු අයට පහුගිය කාලේ ආදායම අඩු වුණ සියල්ලටම සහන ලබා දෙන අයවැයක් විදිහටත් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ කල්පනා කරුවා යුද්ධ තියෙන කාලේ 2005 මහින්ද රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට මේ රට අභ්‍යන්තර යුද්ධයක් තිබුණේ. ඒ වෙලාවේ අපි කල්පනා කරුවා මේ අපිට ආර්ථික වශයෙන් මුහුණ දෙන්න තියෙන බරපතලම අවස්ථාව කියන එක ඒ වෙලාවේ අපි කල්පනා කරුවා. හැබැයි යුද්ධ තියාගෙනත් අපි මේ රට සංවර්ධනය කරන්න දැවැන්ත කාර්යභාරයක් කෙරුවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම කෙටි කාලයක යුද්ධ නිමා කෙරුවා පමණක් නෙමෙයි ගොවි ආර්ථිකය ශක්තිමත් කරපු නායකයා. ගොවි ජනතාවට විශාල හයියක් දෙමින් පෝර සහනාධානය දීලා වීමිල ඉහළට අරගෙන ඒ දැවැන්ත කාර්යභාරය විතරක් නෙමෙයි පැහැදිලිව අපි ගමට ගියාම මේ වෙලාව විල්ලුවේ ගම්වල විදුලිය තිබුණේ නගරට සීමා වෙලා තිබ විදුලිය 99%ක් දක්වා විදුලිය මේ රටේ දීලා අවසන් කරන්න මහින්ද රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා කටයුතු කරුවා. පාරවල් ටිකේ දකහපත් ගෙනිච්චා. හැබැයි අපිට මේ වෙලාව විවර කරගන්න තිබුණේ නැහැ. මම පැහැදිලිව කියන්නේ මේ රටේ මාර්ග පද්ධතියට මේ අයවැයෙන් දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා. අපි ලෝකේ රටමල් ගත්තාම වේගයෙන්ම දියුණු වෙන්න ප්‍රධානම හේතුව දියුණුව රටවල ඒ මාර්ග පද්ධතිය කියන එක පිළිගන්න ඕන. ගම නගරය සමග සම්බන්ධ කිරීම ඒ වගේම අගනුවර සමග සම්බන්ධ කිරීම පමණක් නෙමෙයි අපි දිස්ත්‍රික්ක මට්ටමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙද්දී දැන් මම කියන්න ඕන අපේ මාර්ග ඇමතුමත් ඉන්නවා අපි අපේ අවුරුදු 70%ක් විතර අපේ ඉඩම් දීලා මේ ප්‍රදේශවල දැන් තමයි මේ පාරවල් කාපට් වෙන්නේ අපේ ගෙවල් පැත්තවල. හැබැයි මම පැහැදිලිවම සතුටු වෙන්නේ අපිට පුළුවන්කම ලැබුණා විසෝපුර ගම්මානයේ නැවත පදිංචි කරන ඒ දැවැන්ත ගම්මානයේ මොරගහ කන්ද වැටසටහන ඒ ප්‍රදේශවලට කාපට් පාර ඇතුව ඒ ජනතාවද පදිංචි කරවන්න අපිට හැකියාව ලැබීම ගැන තමයි අද සතුටු වෙන්නේ. ගම සමග පිළිසඳරක් වැටසටහනත් එක්ක අධිකාරු ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයට ගිහිල්ලා දැවැන්ත කාර්යභාරයක් කරන්න නැවත අලුතෙන් පදිංචි කරන ගම්මාන දැවැන්ත දියුණුවට පත් කරන්න කටයුතු කරලා තියෙන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ නිසා තමයි පහුගිය අවුරුද්ද තුළ පාරවල් 1500ක් අවසන් කරන්න කිලෝමීටර් 18000ක් අවසන් කරන්න ලැබුණා වගේම කිලෝමීටර් 100 වැඩසටහන 2024 අවසන් කරන්න මේ වසරේ 2022 වසරේ කිලෝමීටර් 25000කට මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත් සතුටු වෙන්නේ මේ පාරවල් පද්ධතියත් එක්ක මේ රටේ ඇති වෙන දියුණුව සංචාරක ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් බලපානවා. සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙන්න නම් මේ රටේ පාරවල් පද්ධතිය දියුණුව වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපේ ආයෝජකයින් මේ රටට එන්නම් මේ රටේ පාරවල් පද්ධතිය දියුණුව වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි කවුරු මොනවා කතා කරුවත් කෘෂි කර්මාන්තය අපේ කෘෂි කර්මාන්ත රටක්
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
සියලු දේ ප්‍රවාහණය කරන්න අපිට අවශ්‍ය වෙනවා පාරවල් පද්ධතිය. මේ සඳහා විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ වාණිජ කටයුතු මේ සියලු කටයුතු වලට අද අධිවේගී මාර්ග මේ සඳහා වෙන් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ගැන මම කතා කරන්න ඕන. විශේෂයෙන්ම අපේ ගරු ඇමතුමාට ඒ වගේම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමාට මම මේ අවස්ථාව ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් කුරුණෑගලින් මීරිගම කුරුණෑගල පාර අපිට පටන් ගන්න පුළුවන්කම තියෙනවා. කුරුණෑගලින් දඹුල්ල දක්වා මේ මාර්ගය හදන්නත් මිලියන 300ක් වෙන් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි 2024 වෙනකොට අපිට කුරුණෑගලට කොළඹ ඉනලා මේ අධිවේගී මාර්ගය යන්න හැකියාව ලැබෙයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය ගත්තාම මිහිරිගම කඩවත මිහිරිගම දැන් වැඩ පටන් ගන්න මේ අවුරුද්දේ විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ මාර්ග පද්ධති වලට පොත්වැහැර සිට ගලගෙදර දක්වා කුරුණෑගල සිට දඹුල්ල ඒ වගේම කහතුඩු පැල්මඩුල්ල දක්වා ඒ මාර්ග ඒ වගේම කැලණි පාලමේ ඒ වැඩ සම්පූර්ණ කරන මේ වගේ දවන්ත වැඩ පිළක් ක්‍රියාත්මක වෙනා වගේම
වාරි අවසන් කරන්න
මට විනාඩි දෙකක් දෙන්න. මට විනාඩි 10ක් තිබුණා ගරු. විශේෂයෙන් මම මේ අවස්ථාවේ කියන්න ඕන වාරි සෞභාග්‍ය වැඩසටහන මේ තුලින් තමයි ගොවි ජනතාවට කන්න දෙක වගා කරන්න
විනාඩියකින් අවසන් කරන්න
ඉල්ලන වතුර ටික දෙන්න අද සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මොන තරම් අපේ මුදල් අංගයකින් තිබුණත් වැව් ටික හදලා දෙන්න
අවසන් කරන්න.
මේ අවුරුද්දේ වැව් 2000කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කරන්න කටයුතු කරනවා කියන එකත් ඒ විතරක් නෙමෙයි. මට විනාඩියක් දෙන්න. උතුරු මැද පළාත් මහල වයඹ පළාත් මහල මාඳුරේ දකුණු ඉහුර මිනිපේ වම්මිහුරු ඇල පහල මල්වතු ඔය උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය බස්නාහකොඩ ජලාස ව්‍යාපෘතිය මුන්දෙනියාරු ජලාස ව්‍යාපෘතිය කළුගල්ලොය ජලාස ව්‍යාපෘතිය කුඹුක්කන් ඔය ජලාස ව්‍යාපෘතිය ගින් නිල්වල හැරවුම් ව්‍යාපෘතිය තල්පිටිකල බහුකාර්ය යෝජනා ක්‍රම දැවන්ත මුදලක් වෙන් කරමින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් 2024 අවසාන වෙන යෝජනා ක්‍රම රාශියක් පටන් ගන්නවා කියන එක ඒ සඳහා මුදල් මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ කියමින් මේ සඳහා කටයුතු කරමු. මුදල් ඇමතුමා ඇතුළු ඒ සියලුම රාජ්‍ය නිලධාරීන්ට මගේ ගෞරවනීය ප්‍රණාම ස්තුතිය පිරිනමමින් සියලු දෙනාටම සුපත වේ නතන බොහොම ස්තුතියි.
ඔනරබල් ප්‍රේමනාත් දොළුවත්ත ඕඩර් ප්ලීස්. ඒෂා විතානගේ විල් ටේක් ද චෙයාර්.
ගරුමන්තුමා කතා කරා.
සුදී ඒර සභාපතිතුමා මම මේ අයවැය විවාදයේ තුල කැමැති මදක් අතීතයට යන්න. ඒ තමයි 2015 12 19 වෙනි දින අයවැය තෙවනවර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්ද 162 කුත් විපක්ෂව ඡන්ද 51 කුත් ලැබුණා. ඒර සභාපතිතුමනි එදා අපේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා හිටපු කාලේ එතුමත් එක්ක එකතු වෙලා අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නකොට පුංචි සටනක් දියත් කරා. ඉතින් ඒ කාර්යය සම්බන්ධයෙන් පුංචි මතකයක් කරන්න කැමැති. හැබැයි එදා ඒ අයවැය තුල යහපාලන ආණ්ඩුව පෙර 2014 තිබ්බ සහන ගණනාවක් කප්පාදු කරා. ඒ කප්පාදු කිරීමේ හේතුව මත අපිට පුළුවන් වුණා ගරු සභාපතිතුමනි අපේ ඒ වෙලාවේ විරුද්ධයි කියපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාම විරුද්ධ වෙන්න හේතුවත් කියලා තමයි විරුද්ධ වුණේ. ඒක අලුත් සම්ප්‍රදායක් වුණා. එදා ඉවකට හිටපු කරු ජයසූරිය කතානායකතුමා කිව්වා මේ විරුද්ධ වෙන හේතුව කියන්නේ නැහැ විපක්ෂණ විපක්ෂය කියන්නේ කියලා. හැබැයි අද අපි කතා කරමු අපි එදා ඒකපද විපක්ෂේ නීතිඥ හැටියට මම අපේ සොයිසා දිවංගත මන්ත්‍රීතුමත් එක්ක එකතු වෙලා ඒ කොළ ටික බෙදලා අපි අමුතු විදිහේ සටනක් ගිරිච්ච එදා ජනතාවට ගිරිච්ච එදා යහපාලන ආණ්ඩුව ගෙනාපු අයවැය තුල ජනතාවගේ සහන 40 ගණක් අප්පාදු කරා කියලා. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි අද මේ අයවැය විවේචනය කරනවා අද නොයෙකුත් කතන්දර කියනවා මේ අයවැය ගේන්නේ. අපි දන්නවා මේ තත්ත්වය තුල අද තියෙන තත්ත්වය තුල ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අද මේ රට තියෙන නිකන් ගිලුණු නැවක් උඩ තියෙන්නේ. හැබැයි මේ නැවේ අපිට දඟලන්න බෑ. මේ නැව අපි ක්‍රමානුකූලව මේ නැව සකස ගන්නකම් අපිට ක්‍රමානුකූලව ගමන් කරන්න ඕනේ. ක්‍රමානුකූලව ගමන් කරොත් තමයි අපිට නිවැරදිව අපේ නැව දියත් කරන අපේ ගමනාන්තය දක්වා යන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් වෙලා තියෙනවා. ඒ කාලය තුල මෙතරම් කාලයක් දේශපාලඥයන් විතරම තමයි ඇඟිලි දික් කරන්නේ. හැබැයි අපි කතා කරන මේ තත්ත්වය තුල මේ අපි ජීවත් වෙන හැම සමාජයේ හැම කෙනාම නිල්ලාරින් මේ රාජ්‍ය සේකුව හැම කෙනාම අඩු වැඩි වශයෙන් මේ පවතින
රාජ්‍ය රජයේ අය සහ වැය තින මේ හිඟයට වග කියන්න ඕනේ. දැන් හොඳ උදාහරණයක් කියන සභාපතිතුමනි, අපි ගේන පසුගිය අද මේ අයවැය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ප්‍රතිපාදන හැටියට පසුගිය අවුරුද්දේ මිලියන 10යි මේ අවුරුද්දේ මිලියන 1 මිලියන 15යි. මම එක උදාහරණයක් දක්වන්නම්. මට අවිස්සාවේල්ල ප්‍රදේශයේ අවශ්‍ය වුණ වතුර මෝටර 3ක් ගන්න. ඒ වතුර මෝටර 3 මට කම්පැනි ගන්න පුළුවන් රුපියල් 35000. හැබැයි මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල මේ තියෙන ටෙන්ඩර් ප්‍රතිපාටි තුල ඒක අපි අර ගන්න ගියාම 53000ක් වෙනවා. මම පහුගිය මිලියන 10 තුල දහම් පාසල් වලට පුස්තකාල 50ක් දෙන්න ගියා. ඒ පුස්තකාල 50ක් දුන්නා. නමුත් අවසනාව කියන්නේ අපිට එළියෙන් අපි දැනවත්තු අපිට ගන්න පුළුවන්කම තියෙන පොත්වලට වට්ටම් 130. හැබැයි පොත් දාපු පුස්තකාල කට්ටලයක් හදන්න අපිට 44000කට හදනකොට 55000ක් වෙනවා. ඔය කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගන්න විදිය. ඒතර කවුද වක් කියන්නේ? දේශපාලඥයද? රාජ්‍ය නිලධාරියද? මේකට මම කියන අඩු වැඩි වශයෙන් අපි සියලු දෙනාම වක් කියන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. කියන්නේ අපේ ජනතාවගේ බද මුදල් ඇත්තටම නිවැරදිව ජනතාව සේවයට යෙදෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔය තියෙන මේ තියෙන කාරණා අපි අඩු කරගන්නේ නැත්තම් අපිට හැමදාම සිද්ධ වෙන්නේ කෙනෙකුට චෝදනා කරගන්න තමයි. අපිට හැමදාම සිද්ධ වෙන්නේ අපේ අයවැය හිඟේ කතා කරගන්න තමයි. අපිට හැමදාම සිද්ධ වෙන්නේ දියුණු වෙයි පොද රටක් හැටියට අපිට කතා කරන්න තමයි. හැබැයි අද මං සතුරු වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයා මේ ගේන අයවැය ආටෝප නැති අයවැය එක එතුමගේ නාමේ. ඒක පාස් ද ෆේල් ද කියලා තීරණය වෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේක ක්‍රියාත්මක කරන ස්වරූපය තුළ. අපි අද මේක විවාද කරගන්නවා තමයි. හැබැයි ඊළඟ අවුරුදු තුල මේ රාජ්‍ය සේවකයෝ එකතු වෙලා දේශපාලකයෝ එකතු වෙලා අපි සියලුම දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි, ඇමතිවරු විතරක් නෙමෙයි, ප්‍රාදේශීය දේශපාලකයෝ සියලු දෙනා එකතු වෙලා මේක මහපොළොවට ගෙනියන්නේ කොහොමද කියන යථාර්ථය මත තමයි මේක පාස් ද ෆේල් ද කියලා තීරණය වෙන්නේ. දැන් සමහර වෙලාවට අපි දකිනවා ප්‍රතිපාදන ගේනකොට පළාත් පාලන ආයතනයේ ප්‍රධානිය කැමති නැහැ ප්‍රතිපාදන ගන්න. සමහරට ආපසු හරවර යවනවා. මේක පක්ෂ විපක්ෂ බේදයක් බලන්න බෑ. මේ රටේ ජනතාවට සේවය කරන්න ඕන දේශපාලකයෙ මුදල් ගිරනනම් ඒ මුදල් ගමට යන්න ඕනේ. ඒ මුදල් ගමට යන්න කවුරු හරි නිල්ලාරික් කරි දේශපාලකයෙ කරි වලකපනවා නම් ඒක තමයි ඊතර තියෙන වැරද්ද. ඉතින් මේ අපි නිවැරදි කරගන්න ඕනේ. මේ කාරණා නිවැරදි කර නොකරගත්තොත් අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ අද නොයෙකුත් කතන්දර කිව්වා මේ මෙතුමල්ලා මේ අපේ විපක්ෂයේ නායකයෝ හිට ඇති කරන මේ සටන සම්බන්ධයෙන් ඉතුමල්ලා අමතක වෙලා තියෙනවා. ජනසටන පාද යාත්‍රාව කොරෝනා කාලේ නෙමෙයි ඒකාපද විපක්ෂ හැටියට අපි නුවරඉඳලා කොළඹට ආවේ. හැබැයි ඒ එන හැම උසාවියක් ගන්නම තමුන්නාන්සේලා එදා තහනම් නියෝග ගන්න ගියා. එදා කොරෝනා ප්‍රශ්නයක් තිබෙන්නේ. මම කියන්නේ මේ තහනම් නියෝග ගත්තා කියලා අපිට අපි කිසිම දෙයක් බලපාන්නේ අපි නම් ගණන් ගන්නවත් නෑ. ප්‍රශ්න වෙලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ නායකයන්ට හරිය නිවැරදිව තොරතුරු දෙන නිවැරදිව අවවාද අනුශාසන දෙන පිරිස් නෑ. තමුන්නාන්සේලා නායකයා යාරයක් මහනකොට බබයක් ඉරනවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි වගේ උපදේශකයෙක් හිටියනම් තමුන්නාන්සේලා නායකයා ගාව කවදාකවත් තමුන්නාන්සේලා නායකයව තෙමන්නේ නැහැ. තෙමන්නේ නැහැ කවදාකවත්. අපි කියනවා නායකතුමා තෙමෙන්න එපා. තෙමුවොත් මේක විහිළුවක් වෙනවා කියලා අපි කියනවා. ඉඩඩිය හැට කියලා අපි කියනවා තමුන්නාන්සේලා නායකයට මේ වෙලාවේ මේ කියන විදිහට මිනිස්සු කොළඹට ගේන්න එපා. තමුන්නාන්සේලා මේක ඉස්සුව ඇති. උස්සලා උපරිමට ගිරලා පුළුවන් නම් කියන්න අදරයට ජනතාව වෙනුවෙන් අපි මේ තියෙන උද්ඝෝෂණය අපි නවත්තනවා. අන්න ජනතාව කියනවා අන්න මොලේදී තීරණයක් ගත්තා. තමුන්නාන්සලට එහෙම උපදේශකයෝ නැහැ. ඉතින් ඒ නිසා මම කම්පා වෙනවා තමුන්නාන්සලගේ තත්වය ගැන කොමුලක්. අද අපි පැහැදිලිව කියන්න ඕනේ මෙන්න මේ කාරණේ. අද අපි මේ ගෙනියන වෙනස් ආකාරයේ මේ අයව ඇතුළේ තමුන්නාන්සල අපි ඔක්කොම ගිහලා මේ රට සේවය කරන්න. මේ දේශපාලන පැති බෙදලා අපි එකිනෙකාට ඇඟිලි දික් කරගන්න වඩා අද මේ තුල තියෙන ආටෝප නැති නියම අයවැය. අද නිල් වෙන්දට හැමදාම මුදල් අමාත්‍යවරුන්ට දෙන්නේ නිල්ලාරී වාදයේ තුල නිල්ලාරින් තමයි දෙන්නේ. හැබැයි අද අපම සතුරු වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ එතුමා ඒක හොයලා හරි හෝ වැරදි එතුමා තමයි තීරණය අරන් එතුමා මේ කාරණේ ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අද මේ දෙපැත්ත ඇඟිලි දික් කරගන්න වෙනුවට අපි මේ කටයුතු සාර්ථක කරන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනද? විශේෂයෙන්ම මම දැකලා තියෙනවා අද දේශපාලකයන්ට බයින සමහර සමාගම් ගණනාවක් තියෙනවා. උදේ ඉඳලා අවස්වරුවේ ගත්තාම මේකළු දේශපාලකයන්ට බයිනෝ සමාජ සත්කාර කරනවා කියන අද හොඳ අවස්ථාවක් අපි දිනත් දෙන ආණ්ඩුවක් හැටියට මේ රටේ තියෙන වැඩිම ලාභකර්ත සමාගම් 60කින් අපි 145ක් බදු වශයෙන් ආරම්භ ගන්නවා. දැන් මම ආරාධනා කරනවා මම බලන් ඉන්නේ කවුද ඔය 60න් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මුලින්ම ඔය බදු ටික රටට ගෙවන්නේ කියලා. සමහර අය ජනතාවගේ සංඛ්‍යාත උපයෝගී කරගෙන විකාශනා නාලිකා අරගෙන ජනතාව ගැන හොයනවා කියලා සමහරවිට ජනතාවගේම එකතු කළා. සමහර වතුර බෝතලයක් බෙදලා වතුර ලොරියක් බෙදුවා වගේ සමහරවිට ජනතාව ඉදිරියට ඇවිල්ලා බොරු ප්‍රචාරය යවනවා.
මංඉල්ලන්න මේකයි. අද හොඳ අවස්ථාවක් ලැබෙන තියෙන ඔය තරම් ජනතාව ගැන බොහෝ මාතරෙන් හිතන ඔය කියන මල්ටි මිලියන කම්පැනිස් වලට පුළුවන් වෙලා තියෙන ඕනේ ඔය කියන 145 බදු මුදල අපිට කියවන්න. අපි අද මම හිතන්නේ මේක සරදියල් අයවැයක්. අපි ඒ වගේ මුදල් අරගෙන අපේ රටේ අහිංසක මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒකම අපේ රටේ අධ්‍යාපනයේ දැනුම තමයි ප්‍රාග්ධනය වෙන්නේ. අධ්‍යාපනයේ දියුණු කරන්න අවුරුදු 24ක් තිස්සේ ප්‍රශ්නේ අද විසඳලා තියෙනවා. ඒක තමයි ඒක ව්‍යුත්පත්තක්. ඒ වගේම පාසල් 10000ක් ජාතික පාසල් 10000ක් ඇති කරන අවස්ථාව අද නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අයවැය තුල ආකර්ෂණීය දේවල් නොමැති උනාට මේ අයවැය තුල අපි යන ගමනාන්තය දක්වා අපිට ගමන් කරන්න මේ සෙමීම් පටන් ගන්න වේගයෙන් අවසන් කිරීමේ අයවැයක් අපි ගෙනලා තිනවා. සමහර කාරණා එක්ක බැලුවාම දැන් පෞගේ කාලේ කියනවා මේ ඩීසල් හිඟයක් පෙට්‍රල් හිඟයක් ගැන අද ඇත්තටම තියෙන බීතිකාවක්. ඔය කියන සමගස්කන්දේ වහලා තියෙනවා. හැබැයි මම මතක් කරන්න කැමති අතීතයේ යහපාලන ආණ්ඩුව කාලේ දවස් දෙකක් නැවෙන්න තු කල් කියලා තිබ්බා. අපි කියන්නේ ඒ යහපාලන කාලේ වැරදුනා කියලා දැන් වෙන්නේ නෙමෙයි. නමුත් මම කියන්නේ අපි අනිජිත බියක් ඇති කරගන්න නැතුව දැන් තමුන්නාන්සලා ඔය කියන தත්ත්වය භයංකර தත්ත්වය නිර්මාණය කිරීම තුල අනවශ්‍ය පරිභෝජන අවශ්‍යතාවයක් ඇති වෙලා ජනතාව අද පෝලිං ගහිලා මේ තියෙන තෙල් ප්‍රමාණය අපිට අවශ්‍ය වුණත් නැති වෙන තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව තුළ දේශපාලන වශයෙන් වාසි ගන්නවට වඩා අපි එකතු වෙලා කරන මේ රට මේ කොරෝනා වසංගතය තුලින් මේ අපහසු අවස්ථාවෙන් ඉදිරිය යන තත්ත්වයට අපි ගෙනියන්න. ඒක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්තම් දේශපාලඥයන්ට අපි එකිනෙක ඇඟිල්ල දික් කරගන්නවට අද අමුතුම ආකාරයේ දේශපාලඥයන්ට බැනවදෙමින් සුවිශේෂී ආකාරයට වෙනත් ආකාරي අන්තගාමී කොණ්ඩා කොට්ටාස බලන් ඉන්නවා. මේ කියන බලය උදුරාගෙන මේ හැකියාවක් අවස්ථාවක් එයා නිර්මාණය වෙලා තිනවා. ඒ නිසා විශේෂයෙන්ම මම අදහස් යොමු කරලා බලන් ඉන්නේ කවුද මේ සමාගම් හැටෙන් මුලින්ම ඒ අදාළ බදු මුදල් කිවලා මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් කැප වෙන්නේ කියන කාරණේ මතක් කරමින් ඔබතුමාට සුදුමත් වෙන මම නියන ඔබම ස්තුතියි.
සුදුයි කර මන්ත්‍රීතුමා ඊළඟට ගරු තේනුක විධානගමගේ තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
විනාඩි 5
විනාඩි 8ක කාලයක් තියෙනවා.
ඔබ සුති මුලාසුනට මන්ත්‍රීතුමනි රාජ්‍ය ආයතන වියදම් අඩු කරමින් මේ දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවනි අයවැය ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කර පෞගේ 12 වෙනිදා ඒ වෙනුවෙන් කතාකදාස් දැක්වීම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිවෙම්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ අද දවසේත් ඒ වගේම 13 වෙනි දවසේත් අපි විපක්ෂය විසින් යෝජනා චෝදනාවල් විශාල ප්‍රමාණයක් මේ අයවැය සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. ඒ වගේම පෞගේ යහපාලන රජය කටයුතු කරපු දිනසීයෙන් අලුත් රටක් කියලා කතා කරපු මේ රටේ අවුරුදු 4 මාර්ග ආසන්න කාලයක් මේ රට පාලනය කරපු විපක්ෂයේ බොහෝ පිරිස අද මේ අයවැය සම්බන්ධයෙන් විවිධ චෝදනාවල් එල්ල කරා. ඉතින් අපි මේ විවිධ චෝදනාවල් එල්ල කරන අයට මේ අයවැය තුල ඉදිරිපත් කරපු ඒ වගේම මේ රටේ ගෝලීය කොවිඩ් වසංගතයත් එක්ක මේ රට ඉදිරියට යන්න මේ රටේ ඉදිරි කාලය ශක්තිමත් කරගන්න පුළුවන් ලබන වර්ෂය තුල මේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගරු මුදල් ඇමතුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මේ වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල අභියෝගයක් තියෙනවා නම් විපක්ෂය දකින්න ඕන මේක දුර්වලතාවයක් තියෙනවා. මේකේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් තියෙනවා කියනවා නම් අපි ඒ විපක්ෂයේ චෝදනාවල් කරන ඒ සියලුම දෙනාට අපි ඉල්ලීමක් කරනවා. ඔබේ අදහස් ඔබ මේ වැඩපිළිවෙලට වෙනත් විදිහට මේ ගෝලීය මේ කොවිඩ් වසංගතය ඒ වගේම ආර්ථික ශක්තිමත් කරගන්න ඒ වගේම මේ රටේ විදේශ විනිමය ගෙනෙන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් කියන ඔබ තමුන්නාසල ඉදිරිපත් කරන්න කියන යෝජනාව පළමුවෙන් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අද උදේ අපි දැක්කා අඩු ආදායම් ලාභී පවුලට රැකියා දසලක්ෂයක් නිර්මාණ කළා රැකියා ලක්ෂයක් නිර්මාණය කළා ඒ රැකියාව ලබා දෙනකොට ඒක විවේචනය කරපු අය හිටියා. එහෙනම් අද ඒ අඩු ආදායම් පවුල ශක්තිමත් කරන වැඩපිළිවෙල අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ ඉදිරිපත් කරපු යෝජනාව යථාර්ථයක් බවට පත් කළා. අද ගමක ඉන්න අහිංසක රස්සාවකට ය아가න්න බැරි වෙච්ච තරුණයන්ට රැකියා අවස්ථා දීලා අද රාජ්‍ය සේවයේ කටයුතු කරන්න අවස්ථාව යොදලා දීපු ගැම අපි අපි සතුරු වෙන්න ඕනේ. එහෙනම් මේක විවේචනය කරන්න එපා කියන එක අපි මේකෙන් දේශපාලනය කරන්න එපා මේ වැඩපිළිවෙල විවේචනය කරන්න එපා කියන එකත් අපි පළමුවෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි සියලු දෙනාම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන සියලු දෙනාම මතක් කරා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට රටේ මාර්ග ව්‍යාපෘති කිලෝමීටර් ලක්ෂය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. වසම් මට්ටමේ ගමේ දෙන පාර අලුතෙන් කාපට්ටන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ සිරිපාල ගම්රාත් මැතිතුමා කිව්වා වගේ මේක මේ ගම සංවර්ධනයේ වැඩපිළිවෙලත් ඒ වගේම මේ වසර තුලදී මාර්ග ඒ වගේම ලබන වසර තුලදී කිලෝමීටර් 25000ක මාර්ග ව්‍යාපෘතිය කිලෝමීටර් 25000ක් හදලා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා වගේම අපි මතක් කරන්න ඕනේ පෞගේ යහපාලන රජේ නිවාස ඇමතිවරයා විදියට කටයුතු කරපු ඇමතිවරයාට වඩා ගරු අග්‍රාමාත්‍යවරයාත් එවැගේම නිවාස ඇමතිවරයා විදියට මේ වෙනකොට වසම් 14,021 නිවාස ලබා දෙන වැඩපිළිවෙල කියලා ක්‍රියාත්මක වුණා කියන එකත් අපි මතක් කරන්නේ නිවාස ණයක් නෙවෙයි නිවාස ආධාරයක් විදියට ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මේ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම තුලදී විශ්‍රාම ගැනීම රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීම අවුරුදු 61 65 දක්වා දීර්ඝ කළා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුප අවුරුදු වසර 10 දක්වා දීර්ඝ කරා. ඒ වගේම පෞගේ කාලය තුලදී උද්ඝෝෂණය කරලා ගුරු විදුහල්පති වැටුප සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරා රට පුරාම ඒ උද්ඝෝෂණය කරා. හැබැයි මේ වෙනුවෙන් ගරු අගමැතිතුමා ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා ඒකට මේ අයවැය තුලදී සහනය ලබා දෙනවා කියන උත්තරය දුන්නා. නමුත් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒ විදිහම කෝටි 3000ක ප්‍රතිපාදනයක් වෙන් කළා දීලා ඒ විසඳු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම උපාධිධාරී අභ්‍යාසලාභීන් 53000 රාජ්‍ය සේවය ස්ථීර කරන වැඩපිළිවෙල පත්වීම ස්ථීර කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධනයට කෝටි 4296ක ප්‍රතිපාදනයක් වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම එක් ග්‍රාම සේවා වසමකට මිලියන 3ක් කියන ලක්ෂ 30ක ප්‍රතිපාදනයක් වෙන් කළා දුන්නා. වගේම ජයග්‍රහණය කරපු පක්ෂ විපක්ෂ පාට ભેදකින් තොරව ඒ මන්ත්‍රීවරුන්ට මිලියන 1,40,000ක ප්‍රතිපාදනයක් වෙන් කළා දෙන වැඩපිළිවෙල සඳහා ප්‍රතිපාදන වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා අද උදේ කතා කරපු මන්ත්‍රීවරු අද කිව්වා ඒක අරගෙන ගිහිල්ලා ගමේ ඉන්න අය වල දෙලා දේශපාලනය කරන්න උත්සාහ කරනවා.
විනාඩි 2ක කාලයක් තියෙනවා උතුමා.
උත්සාහ කරනවා කියලා උත්සාහ කිව්වා. ද අපි ඒ මන්ත්‍රීතුමාට විපක්ෂයට මතක් කරන්න ඕනේ අපි ඒ ප්‍රතිපාදනය අරගෙන ගිහිල්ලා ගමේ වසම ඉන්න ප්‍රධානීන් එවගේ වසම නියෝජනය කරන ප්‍රධානීන් එක්ක සාකච්ඡා කළා වසමේ අවශ්‍යතාව ඉදිරි කරන්න තමයි ඒ ප්‍රතිපාදනය දෙන්නේ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කළා දීපු විමන්තගත මුදල ලක්ෂ 100ක් තිබෙක ඒ ලක්ෂ 150ක් දක්වා වැඩි කළා දෙන වැඩපිළිවෙලක් කියලා දුන්නා. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල් වලට කෝටි 1500ක ප්‍රතිපාදනය වෙන් කළා දීලා තියෙනවා. දුම්රිය ස්ථාන බස් ප්‍රවාහන ඒ වගේම නැන්වීමට කෝටි 200ක ප්‍රතිපාදනයක් වෙන් කළා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම අධ්‍යාපනයේ ප්‍රතිපාදනය වෙන් කර දේශීය සෑම දිස්ත්‍රික්කයකම ජාත්‍යන්තර පාසලක් එවගේ රෝහලක් ඉදිකිරීමටත් එවගේම වාරි සෞභාග්‍ය වටසරහන කෝටි 2000ක මුදලක් වෙන් කළා දීලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මූලාසන අඩු මන්ත්‍රීතුමනේ මේ ආකාරයෙන් සෑම අමාත්‍යාංශයකට වෙන් කළ දුන්නු මුදලට අමතරව අයවැය යෝජනා වලින් අතිරේක ප්‍රතිපාදන ලෙස ලබා දීමටත් ගරු මුදල් ඇමතිතුමා වසිරි රාජපක්ෂ ඇමතිතුමා ප්‍රතිපාදන වෙන් කළා දීලා තියෙනවා කියන එකත් අපි නිවාණ යෝජනය කරන අමාත්‍යාංශයට වෙනම අතිරේක ප්‍රතිපාදනයක්. ඒ වගේම වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ රුපියල් මිලියන 2000ක් එවැගේ සමාජ සුපසාධන ක්ෂේත්‍රයේ රුපියල් මිලියන 1000ක් පාරිභෝගික දේශීය නිෂ්පාදන කර්මාන්තර මිලියන 1000ක් පශු සම්පත් ක්ෂේත්‍රයේ රුපියල් මිලියන 1000ක් එවැගේම වගේ අමාත්‍යාංශ විශාල ප්‍රමාණයකට ප්‍රතිපාදනය වෙන් කළා තියෙනවා කියන එක අපි බොහොම ඌමනා මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ වැඩපිළිවෙල
කාලය අවසානයි ඔබතුමාගේ
වෙනාඩියක් දෙන්න මන්ත්‍රීවරනි අපි පැහැදිලිව අපි කියනවා එහෙනම් මේ වෙලාවේ තුල රටේ එන්නත්කරණය සිදු කරා. ඒ වගේම සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අධිකාරු ජනාධිපතිතුමාගේ ඉලක්කය මේ රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කරන්න විවිධ අය විවිධ චෝදනාවල් කරන්න උත්සාහ දරවත් මේ අයවැය තුල විශාල වැඩපිළිවෙලක් ඉදිරි වසරේ තුලදී ක්‍රියාත්මක කිරීම හැකියාවක් තියෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අද මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා තුමාතු ඒ මණ්ඩලයට කාර්ය මණ්ඩලයට අපේ ස්තුතිය ඒ වගේම මගේ මේ කොටස සභාගත කරන වගේම හෑන්ඩ්ස් අප් ගත කරන මෙන් කවුරෙන් ඉල්ලා සිටින්න මම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි ස්තුති
ස්තුති මීළඟට ගරු උපුල් ගලපති වෛද්‍ය උපුල් ගලපති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා ඊට පෙර මූලාසනයේට ගරු අජිත් රාජපක්ෂ මන්ත්‍රී
ගරු මුලාසන මන්ත්‍රීතුමනි නවවැනි පාර්ලිමේන්තුවේ අපේ රජයේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරන දෙවන අයවැය විවාදයේ තුන්වැනි දිනේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන ප්‍රථම ස්තුති පන්ත වෙනවා. ගෝලීය වසංගතයක් අවුරුදු දෙකකට වැඩි කාලයක් අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයම බැටකාපු අභියෝගාත්මක කාලයක පුංචි ආර්ථිකයක් තියෙන අපේ රට අපේ රටේ අයවැයක් ඉදිරිපත් කිරීමම මහ විශාල අභියෝගයක්. නමුත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට මුදල් ඇමතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව තිරසාර සංවර්ධිත ඉලක්ක සහිත දේශීය ආර්ථිකයක් බිහි කිරීම අරමුණ කරගත් මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයක් ඇති කිරීම ඒ වගේම නාවික සංචාරක අධ්‍යාපන සෞඛ්‍ය සඳහා දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා විදේශ ආයෝජන දිරිමත් කිරීමටත් ගමේ කුඩා පරිමාණ ව්‍යවසායකය ශක්තිමත් කිරීමට ඒ සඳහාම දැන් අපේ කාන්තාව ගෙදරටලා ඉන්නවා ගෙදර වැඩ ටික කළා ඒ කාන්තාව එළියට අරගෙන අපේ රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා ඒ වගේම ඕ ලෙවල් ඒ ලෙවල් වලින් අපේ අධ්‍යාපනය නිම කරපු තරුණියා අපේ ව්‍යවසායකයෙක් කිරීමේ ඒ අරමුණු පෙරදරිව ඒ වගේම ගමේ යටිතල පහසුකම් ටික සංවර්ධනය කිරීම පාර ජලය විදුලිය බෝක්ක පාලම හදලා අපේ ගමේ නිෂ්පාදන ටික නගරට ගේන වැඩ පිළිවෙලත් එක්ක ඒ වගේම දේශපාලන කැපවීම කරන අද මම හිතන්නේ අපි ගමට ගියාට පස්සේ අහන්නේ මේ ડોක්ටර් මරු කාලෙක තමයි පාර්ලිමේන්තු ගියේ කියලා මම අහනවා ඇයි කියලා ඇයි මේ ඔක්කොම කප්පාදු කරන කාලෙක නේ ඔබතුමා පාර්ලිමේන්තු ගියේ පර්මිට් එක නැහැ ඒ වගේම අපි අර මොකද පෙන්ෂන් එක අවුරුදු 10 දක්වා දීර්ඝ කළා වරප්‍රසාද අඩු කළා පෙට්‍රල් ඇලවන්ස් එක ලීටර 5කින් අඩු කළා නියම කාලෙක තමයි ගියේ කියලා හැබැයි අපි අන්නේ වෙනස අපි යන්නේ වෙනස කරන්න තමයි ආවේ. හැබැයි ජනතාවට ඒක අමතක වෙලා තියෙනවා අපි ආවේ ඒ වෙනස කරන්න කියලා. නමුත් අපිට ඒක අමතක වෙලා නැහැ. ඒ නිසා අපි ජනතාව දුන්නු ජනවරම මේ වෙනස කරන්න තමයි ජනවරම දුන්නේ. ඒ වෙනසට ආදර්ශයක් දෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමා. ඒ සඳහා අපිත් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ මුදල් ඇමතිතුමා හිතන්නේ නැති ඒක නිසා තමයි වරප්‍රසාද ටිකක් අඩු කරගෙන අපි මේ රට වෙනුවෙන් රටේ සුවදිසිය සඳහා ආර්ථික ගොඩනගන වැඩ පිළිවෙලට සක්වත් කරන්න අපි දායක වෙලා ඉන්නේ. ඒ නිසා අපි මේ සියල්ලත් සමග සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට ගෙනාවු ඉතා ශක්ති සම්පන්න විනෝදභාවයෙන් යුක්ත තිරසාර අයවැයක් විදිහටයි මම මේ අයවැය දකින්නේ. ගරු මුලාසන මන්ත්‍රීතුමනි අපේ අතීතයෙන් තොර වර්තමානයක් හෝ අනාගතයක් නැහැ. හැබැයි ඒ බව විපක්ෂයට අමතක වෙලා තියෙනවා අපි ඒ බවත් විපක්ෂයට මතක් කරලා දෙන්න ඕනේ මේ සභාවේ වේදී. විදේශ කුමන්ත්‍රණ වලින් විදේශ ඩොලර් වලින් තම තමන්ගේ පක්ෂ ශක්තිමත් කිරීමට බොරුව සමාජගත කරලා වෛරය ක්‍රෝධය පතුරවලා දස රාජ ධර්මයෙන් රටපාලනය කරන්න ආපු යහපාලන ආණ්ඩුව 2015 2019 දී කළ කීදේ මේ රටේ රටට කරපු ද්‍රෝහිකම් ජනතාවට වගේම අපිටත් අමතක නැtei කියලා මේ ඉන්න විපක්ෂයට අපි කියන්න ඕනේ. හොරකපම ප්‍රතිපත්තිය කරගත් ගජමිතුරන්ට බැංකු කොල්ලකන් ඉඩ දීලා මේ සමහර මුදල් ඇමතිලා පගාගත්ත මුදල් වලින් පමණක් නෙවෙයි ගෙවල් වලින් ඒ වගේම ෆුට් නෝට් ගහලා පාදසටහන් එක් කළා මේ මේ ඒ සමහර මන්ත්‍රීවරු ගත්තේ පගා අපි දන්නේ නැහැ කොහොම ගත්තද කියලා ඒ ගෙවල් වලින්ද සල්ලි වලින්ද කියලා. නිසා මූලාසනවල මන්ත්‍රීතුමනි ජාතික සම්පත් කුණු කොල්ලේට විකුණපු අම්බතර වරාය අපිට මතකයි අපේ විදේශ රාජපක්ෂ මහත්මයාත් ඒක මතක් කරා ඒ ගොවියට නැගිරින්න බැරි වෙන්න කරා
91 ආයතනයේ විවාද නීතිත් එක්ක මම මෙතුමගෙන් මේ අවසරෙත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් උදා මහ බැංකුව ගැන කිව්වා. ඒ මුදල් තමයි දැන් අනන්ත අමුණාසලා මේක දෙන්න හදන. ඒතොර ඒක නැද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මන්තුමා. මහබැංකුවේ සල්ලි අරන් තමයි තමුන්නාසලා මේ වැඩේ කරන්න හදන්නේ.
හරි ගරුමන්තුමා කත් ඔබතුමා කත්.
ඒක ඒක පොයින්ට් එකක් නෑ. එතුමා එතුමත් අපිත් දන්නවා මේ බිලියන 8.5 අපි ගත්තයි කියලා. ඒක තමයි ගත්තේ. හොරගම් කරමු සල්ලි ගන්න නැතුව. හොරගම් කරමු සල්ලි ගන්න ඕනේ. ඔබලා ඔබතුමාට ඊට අමතරව දැන් පගා දුන්නේ. ෆුට් නෝට් එක දානකොට ඊට අමතරව තමයි ගෙවල් දුන්නේ. මතක තියාගන්න. ඔය බිලියන 8.5 තුල ඒක නෑ. ඒක නෑ. ඔබතුමා මතක තියාගන්න. ඒ සල්ලි ටික. ඒ සල්ලි
ගරු ආණ්ඩුවක් සංවිධායකතුමා
චමින්ද මන්තුමාගේ ප්‍රශ්නෙට එතුමා උත්තර දුන්නේ නැති නිසා හරි ඒකේ මුදල් පවර ගන්න දාලා තියෙන ඔබතුමාලා තමයි ඒක ඔබතුමාලගේ ආණ්ඩුවෙන් තමයි අත් හිටෙන්නේ ඒ වගේම ඒ ඔබතුමාලා අත් හිටවන කොට බිලියන 14ක් බිලියන ඔය සමාගමේ අතුරු සමාගම් වලට කිසිම මේකක් නැතුව රාජ්‍ය බැංකුවලින් ණය දීලා තියෙනවා මෙහෙන් අත් හිටවලා එක පැත්තකින් මන්තිතුමා අනිත් පැත්තෙන් තව බිලියන 12ක් සහ 14ක් 14ක් විතර වෙන්න කිට්ටු වෙන්න ණය දීලා තියෙන සමාගමකට ගෙවලා නැහැ. තියෙන දේවල් ඔක්කොම පවර ගත්තත් ජාතික බැංකු දෙකට මේවා කිසිම නීත්‍යානුකූල තනතුරකින් නෙමෙයි දීලා තියෙන්නේ. ඔබතුමා දන්නේ නැතුව ඇති ඔබතුමාලා. මේ මට්ටමින් නෙමෙයි මේවා වෙලා තියෙන්නේ. ඔබතුමාලගේ මට්ටමින් නෙමෙයි මේක තමයි යථාර්ථය. එක පැත්තකින් හොරකම අල්ලගත්තා කියලා පෙන්නනවා සල්ලි තියාගත්තා කියලා පෙන්නනවා. අනිත් පැත්තෙන් ඒ හා සමාන ඊට වැඩිය තව බිලියන 5ක් ලක්ෂ 10000ව 14ක් විතර ලංකා බැංකුවෙන් සහ මාජන බැංකුවෙන් මේ සමාගම් වලට දීලා තියෙනවා.
උපුල් කළා ප්‍රතිමන්තව තාම මිනිත්තු දෙකයි කාලේ
තියෙනවා. ඔබතුමාට මතක නැහැ මහත්මයා ඔය පගා ගත්ත ඒවා ඔය බිලියන 8.5 නෑ. 8.5 නෑ. ඒවා වෙනම යන්නේ. ඒ ඒවා සල්ලි ගත්ත කට්ටිය දන්නවා, ගෙවල් ගත්ත කට්ටිය දන්නවා. ඒ 8.5 ඒක නෑ. ඒ නිසා ඒක මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ ජාතික සම්පත් කුණුකොල්ලට විකුණපු, ගොවියට නැගිටින්න බැරි වෙන්න ගහපු, ඒ වගේම ගොවිය සියදිවි හානි කරගන්න තත්ත්වයට පත් කරපු, බෞද්ධ සංස්කෘතිය විනාශ කරපු, ඒ වගේම සංඝයා වහන්සේ බේද බින්න කරපු, රටට අහිතකර හොර ගිවිසුම් ගෙනාපු, MCC ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම, ඒ වගේම ශ්‍රී ලංකා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම
මේ ගිවිසුම් ගෙනාපු.
ඒ වගේම මුලාසරවට මන්ත්‍රීතුමනි 2015 ආර්ථික වර්ධනයේ 6% පන්නල තියෙද්දී ඒක 2019 2% බස්සපු රටේ ආරක්ෂාව නැත්තටම නැති කරලා බෝම්බ ගසාගත්ත සෞඛ්‍ය අධ්‍යාපනය බල්ලට දාපු ජනතාවගේ බෙහෙත් ටිකනුත් හොරගම් කරගත්ත ගම අමතක කරපු යහපාලන ආණ්ඩුවේ මැතිවරු අද මේ සභාවේ කතා කරන හැටි දැක්කම ලැජ්ජයි. ඒ කාලේ අයවැයක් ඉදිරිපත් කරා මුදල් ඇමතුරු සාමාන්‍ය මුදල් ඇමතුරු එක් අයවැයක් ඉදිරිපත් කරා ඒ ජනතාව ඉදිරියට යන්න බය නැහැ කන්දිල්ලන්. හැබැයි ගිය ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරපු මුදල් ඇමතුරු දෙන්නම
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙනවා.
මට විනාඩි දෙකක් දෙන්න.
එච්චර ගරු මන්ත්‍රීතුමා
මට විනාඩි දෙකක් දෙන්න. අපේ සංවිධායකතුමා මේ
කතා ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග 95ට සභාවේ කටයුතු අවසන් කරන්න.
විනාඩියක් දෙන්න මේක අවසන් කරගන්න.
නෑ ඔබතුමා අවසන් කරන්න හැම ඉස්තුතු කළා. ස්ථාවර නියෝග 95 අවසන් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමා.
තව විනාඩි දෙකක් තියෙනවද?
නෑ නෑ ඉවරයි කාලය ගරු මන්ත්‍රීතුමා.
මට විනාඩිය ඒක නිසා මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙල අපේ මේ සියල්ලත් එක මේ කතාව අවසන් කරගන්න බෑ මේ
ඒ තරම්
ඒ නිසා අපි මේ අවස්ථාවේ සන්තෝෂ වෙන්න ඕනේ මම හිතන්නේ අපේ ගුරු විදුහල්පති ගැටලුව
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න බොහොම ස්තුතියි ඔබතුමාට විසර්ජන 50 කෙටුම්පත් දෙවැනි වර කියමේ විවාදය 2021 නොවැම්බර් මාස 16 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා සභා කල්තබුන ලැබේ.